SBS Radio.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
තවත් සතියක් ගෙවිලා ගිහිල්ලා සඳද දවස උදා වෙලා තියෙනවා. තවත් අලුත් සතියක ආරම්භය සනිටුහන් කරමින් ගෙවිලා ගිය සතියේ ලංකාවේ දේශපාලනය කොහොමද? නොයෙකුත් තොරතුරු අපිට වාර්තා වෙනවා. අපි කැමති සමස්තයක් වශයෙන් උණුසුම් දේශපාලනික තත්ත්වීත්‍ය පිළිබඳව විග්‍රහය කියදෙන්න සුපුරුදු පරිදි සඳදා දේශපාලනික පවත් විග්‍රහයෙන් සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් ෘතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලක්ෂි.
අපිට කාරණා කීපයක් තියෙනවා ප්‍රමුඛයෙන් කතා බහ කරන්න. නමුත් විශේෂිත කාරණාවක් විදිහට සැලකිය හැකි අපිට අයවැය ඡන්ද විමසීම. අයවැය ඡන්ද විමසීම හරහා අපිට ශ්‍රී ලාංකීය දේශපාලනයේ ඉදිරි කටයුතු පිළිබඳවත් තීන්දු තීරණ පිළිබඳවත් හවුල් ආණ්ඩු පිහිටවීම පිළිබඳවත් ඒකාබද්ධ පක්ෂ පිහිටවීම පිළිබඳවත් යම් යම් දල අදහස් ගත හැකි. මා කැමති අයවැය ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී සිදුවන ආකාරය පිළිබඳව මුලින්ම සාකච්ඡාවට ලක් කරන්න.
ඔදිලක්ෂිය, මේක මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය ආණ්ඩුව ජයග්‍රහණය කිරීම යම්කිසි ආකාරයකින් තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. ඒකට හේතුව පහුගිය දිනවල එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බිහි කරන්න නැවත යම් ආකාරයකින් උත්සාහ කළේ අයවැය ඇතුළු අත්‍යවශ්‍ය 50 පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා සම්මත කර ගැනීමේදී 114ක සරල බහුතරයක් නොමැතිවීම යම් ආකාරයෙන් ගැටලුවක් කියන කාරණය මත පදනම් වෙලා තමයි ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡා ඉදිරියට ඇදී ගියේ. නමුත් ජනාධිපතිවරයාගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම ඇතුළේ එක්සත් ජාතික පක්ෂයට සිදු වුණා අවස්ථා කිහිපයකදී උත්සාහ කරත් ජාතික ආණ්ඩුව පිළිබඳ අදහස අතහරින්න. ඒ උත්සාහයට ප්‍රධාන හේතුවක් තමයි අයවැය. අයවැය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණොත් මේ ආණ්ඩුවට ඉදිරි කාල සීමාව ආණ්ඩුව ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාම පවා අභියෝගයට ලක් වෙනවා. ඉතින් මේ අනුව තමයි මෙවර අයවැය ඡන්ද විමසීම තීරණාත්මක සාධකයක් බවට පත් වුනේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ අයවැයදී ගන්න තීන්දුව මොකක්ද කියලත් බොහෝ දෙනෙක් අවධානයෙන් හිටියා. පසුගිය වතාවේ, ඒ කියන්නේ අයවැය දෙවන වර කියවීමේ අවස්ථාව වගේදීම තුන්වර කියවීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අවස්ථා කිහිපයකදී රැස් වෙලා තීරණයක් ගන්න නියමිතව සිටියත් ඡන්ද විමසීම පැවැත්වෙන සිකුරාදා දවස වන තුරුම ඔවුන්ගේ තීරණය ප්‍රකාශයට පත් වුනේ. නමුත් අනතුරු ඔවුන් තීරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටින්න. අයවැයට විරුද්ධව ඡන්දය ලබා දීම ඔවුන් මග අරිනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් අයවැයට ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාගාරයේ තුල සිටින්නේ නැහැ. ඒ අනුව අයවැයට පක්ෂව ලැබුණා ඡන්ද 119ක්, විපක්ෂව ඡන්ද 74ක් ලැබුණා. සවස 6ට පමණ තමයි සිකුරාදා දවසේ පාර්ලිමේන්තුවේ අයවැය තුන්වන වර කිවීමේ එමණතම් කාරක සභා අවස්ථාව විවාදයෙන් අනතුරුව ඡන්දය පැවැත්වීම සිදු වුණේ. අනුව වැඩි ඡන්ද 45කින් අයවැය ජයග්‍රහණය කරන්න ආණ්ඩුවට හැකියාව ලැබෙනවා. එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට හැකියාව ලැබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මුත්තු සිවලිංගම් මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙනවා. මේ එක්කාසු තමයි ඡන්ද 119ක් බවට පත් වුණේ. විපක්ෂව ඡන්දය ලබා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කණ්ඩායමක් සහ ජනතා විමුක්ති පෙරමුණ. අයවැයට විරුද්ධ වීම ඇතුළේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු හිටියා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරේ රතන ස්වාමින් වහන්සේ, රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දුනේෂ් ගංකන්ද මන්ත්‍රීවරයා, ඔවුන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණා. ඒත් එක්කම විජයදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා ජනාධිපතිතුමා සමගත්වල් වැඳගත්තා. ඒ වගේම අශෝක් ප්‍රියන්ත පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම සමග එක්ුණා. මේ සියු දෙනා එදා පාර්ලිමේන්තු සභාගර්භයේ හිටියේ නැහැ. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්දු දිසානායක, නිමල් සිරිපාද සිල්වා, සරත් අමනුගම, රංජිත් සීමලාපිටිය, මහින්ද සමරසිංහ, තිලංග සෝදිපාල, දුෂ්මන්ත මිත්‍රපාල, නිශාන්ත මුතුවෙට්ටිගම, වීරකුමාර දිසානායක, ශ්‍රියානි වී ජීවික්‍රම සහ කාද මස්තාන් කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාගර්භය තුල හිටියේ නැහැ. නමුත් ජනාධිපතිතුමා සමග ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන මන්ත්‍රීවරු අතරින් මෙන්න මේ අය අයවැයට විරුද්ධව ඍජුව ඡන්දය ලබා දුන්නා. එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මෙවර අයවැයට විපක්ෂවයි ඡන්දය ලබා දුන්නේ. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ගිය වතාවේ වගේ මේ වතාවෙත් විරුද්ධව චන්දෙල් බාදුනා අයවැයට විරුද්ධව සුසිල් ප්‍රේමජයන්, තනුරුපේ දර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න, ටීබී ඒකනායක සුදර්ශන් ප්‍රනාන්දු පුල්ලේ කියන මන්ත්‍රීවරුන් අයවැයට විපක්ෂව මෙවර චන්දේ ලබා දුන්නා. ඒ අනුව වැඩි ඡන්ද 45කින් මෙවර අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න පුළුවන්කමක් ලැබුණි දිලෘක්ෂි.
ඔව්, දැන් ඔය ප්‍රතිපාර්ශවය වෙනුවෙන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අතර එකඟතාවක් නොමැති බවට වන කතා පිළිබඳවත් අපිට මෙහිදී සුළුකොට තකන්නට බැහැ. අපි දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් අතර සන්ධානගත වීම උදෙසා සාකච්ඡා පැවැත්වෙමින් යන කාල සීමාවක්. නමුත් මේ සන්ධානගත වීම තුළ තියෙන ඒකාත්මිකභාවය තිබුණාද පාර්ලිමේන්තුව තුළදී මේ අයවැය ඡන්ද විමසීමේදී? මේකත් සාකච්ඡාවට ලක් කළ යුතු කාරණාවක්. අපි දන්නවා ඔබත් සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා, ඇතැම් පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. එතකොට දැන් මොකද්ද මෙතන තියෙන ඇත්ත තත්වය? ඇයි මේ පිරිසක් විරුද්ධවන්නේ? ඇයි පිරිසක් හරියටම අදහස් ප්‍රකාශ කරන්න නැතුව අයින් වෙලා සිටින්නේ? මෙතන කාගේ හෝ බලපෑමක් තියෙනවද? එසේ නොමැතිනම් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවෙන් පත්වුණු ජනාධිපතිවරයාට යම්කිසි බලපෑමක් ඇතිවේවිද අයවැය පරාජයට පත් කළ ආණ්ඩුව පෙරළුවතින්? එහෙමත් නැත්නම් මේ දෙපාර්ශ්වය අතර අභ්‍යන්තරික ගැටුමක් තියෙනවද? මොකක්ද මෙහි ඇත්ත තත්වය? ඒ පිළිබඳවත් මගේ අවධානය යොමු වෙනවා මනෝජ්, මොනවද අපට වාර්තාවන්නේ සම්බන්ධයෙන්?
අයවැයට පක්ෂව ඡන්ද දෙනවද නැද්ද කියන තීරණාත්මක සාකච්ඡාවට කිහිපයෙන් පැවතුනේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එතකොට අයවැයට විරුද්ධව ඡන්දේ ලබා දෙන්නේ නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කොටසක් තීරණය කරන්නේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයකින් පැවැත්වුණු සාකච්ඡාවේදී. එතකොට ජනාධිපතිතුමා දැනුවත්ව තමයි මෙවර අයවැයට විරුද්ධ නොවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතැම් මන්ත්‍රීවරු සාකච්ඡා කරන්නේ. ඇත්තටම බැලු බැල්මට පේන්න තිබෙනවා මේක අලුතෙන් ගොඩනැගෙන්න යන සඳහනේ කේවල් කිරීමේ බලය පිළිබඳ ප්‍රශ්නයක්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නැවත ජනාධිපතිතුමාට ඉදිරිපත් විය යුතුයි කියන ඍජු අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනවා. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු නම් කිහිපයක්, රාජපක්ෂ පවුලේ නම් කිහිපයක් මේ ජනාධිපතිතුමාගේ සඳහා යෝජනා කරනවා. එතකොට අලුතෙන් සන්ධානය ගොඩනැගෙන්නට කලින් අවසානාත්මකව නමක් ඉදිරිපත් කරාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඉතිරි කාල සීමාවේදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව ගැටලුව කුමක්ද? ඒත් එක්කම ගොඩනැගෙන්න යන අලුත් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායමට තිබෙන කේවල් කිරීමේ බලය මොකක්ද? මෙන්න මේ බල අරගලයේ තීරණාත්මක සංදිස්ථානයක් හැටියටයි මෙය අපිට හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. පසුගිය වතාවෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණීම, අයවැයට විරුද්ධ නොවීම කියන එක ඇතුලේ මේ අලුතෙන් ගොඩනැගෙන යන සන්ධානය පිළිබඳවත් යම් මතභේදාත්මක අදහස් කිහිපයක් ඉදිරිපත් වුණා. එවැනි වටපිටාවක් ඇතුලේ තමයි නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරන්නේ තමන් අයවැයට විරුද්ධව ඡන්ද නොදීන්න. ඇත්තටම අලුතෙන් ගොඩනැගෙන යන මේ සන්ධානයේ කේවල් කිරීමේ බලය සම්බන්ධයෙන් සාකච්ඡාවක් තමයි මේ සිද්ධ වෙන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පහුගිය කාලේ භූමිය තුළ දේශපාලනික වශයෙන් ලබාගත් ස්ථාවරත්වයක් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දශක ගණනාවක් ගොඩනැගුණු දේශපාලන පක්ෂය තවදුරටත් ප්‍රතික්ෂේප කිරීම, ඒ කියන්නේ පහුගිය කාල සීමාවේ පොදු ජන පෙරමුණේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම එල්ල කරපු පීඩනයට ප්‍රතිචාර දැක්වීමකුත් මේ ඇතුළේ සිද්ධ වෙනවා. ඉතින් මේ අනුව ගත්තට පස්සේ මේ තීරණයට ඍජුවම බලපෑවේ මේ කේවල් කිරීමේ බලය කියන කාරණේ ඉතාම පැහැදිලි.
දැන් මනෝජ්, ඔබ සඳහන් කිරීමක් කළානේ දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් අතර, විශේෂයෙන්ම එයට අයත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර පොදු සන්ධානයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය හා සම්බන්ධව සිදුවන කේවල් කිරීම සඳහා තමයි මේ අයවැයට ඍජුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පාර්ශ්වයක් වැළකී සිටියේ කියලා. අපි කියනවා නම් සාමාන්‍ය භාෂාවෙන් ටිකක් රිද්දන්න, ටිකක් දැනෙන්න අරින්න තමයි මේ වැඩේ කළේ කියලා. දැන් ඔහොම බලන් ගියාම දැන් වාර කීපයක් තිස්සේ පැවැත්වුණු, තවදුරටත් ඉදිරියට පැවැත්වීමට නියමිත පොදු සන්ධානයක් පිහිටුවා ගැනීමේ අපේක්ෂාවෙන් සිදුවන පොහොට්ටු පක්ෂය, එමත් නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් අතර සාකච්ඡාවලට මොකද වෙන්න යන්නේ?
දැන් නෝ, දැන් අද අපි කතා කරන්නේ අප්‍රේල් 8 වෙනිදා. හෙට නෙමෙයි අනිද්දා, අප්‍රේල් 10 වෙනිදා තමයි මේ කණ්ඩායම් දෙකේ ඊළඟ සාකච්ඡා වාරය තියෙන්නේ. ඒ සාකච්ඡා වාරය පිනිපිනි තිබියදී තමයි මේ තීරණය ගන්නෙ. මං විශ්වාස කරනවා මේ සාකච්ඡාව අප්‍රේල් 10 වෙනිදාට යොදා ගන්නට හේතුව වන්නටත් ඇත්තේ දැන් අයවැය දෙවන වර්ගයේ වීමේ අවස්ථාවේ ඡන්දයේදී පොදුජන පෙරමුණේ බලාපොරොත්තුවට සහයෝගයක් දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් ඊළඟ වතාවෙදී ඊට සහයෝගයක් ලබා නොදෙනවා නම් මොකක්ද අපි කරන්නේ කියන එක බලන්නත් එක තමයි අප්‍රේල් 10 වෙනිදා මේ හමුව යොදා ගන්නට ඇත්තේ කියලා මං විශ්වාස කරනවා. ඔව් අනිත් දවසේ මේ සාකච්ඡාව පැවැත්වෙනවා. මේක බොහෝ විට මේ කණ්ඩායම් දෙකටම තීරණාත්මකයි කියලා හුවමාරු වෙන අදහස් ඇතුළේ තේරෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒත් එක්කම පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දරන අදහස් එක්ක මේ සංධානය ඉතා වැදගත්. දැන් අපි දන්නවා විමල් වීරවංශ මන්ත්‍රීතුමාලා වගේ අයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතේ නියෝජනය කරනවා. රංජිත් ද සොයිසා ප්‍රසන්න රණතුංග වගේ මන්ත්‍රීවරුත් පොදුජන පෙරමුණේ මතේ නියෝජනය කරනවා. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමාලා රංජිත් සොයිසා මන්ත්‍රීතුමාලාගේ ස්ථාවරය ඇතුළේ ටිකක් පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉටියත් එකයි නැටත් එකයි අපිට කොහොමත් බලයේ පිටවන්න පුළුවන්ගේ අදහසක්. හැබැයි විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ වචන වලින්ම ගත්තොත් ඔහු පසුගිය සතියේ සඳහන් කරනවා ජනාධිපතිවරණයේදී අහකදාන ලූණු බිකක් ඕන වෙනවා. ඒ හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි කවුරු හරි කණ්ඩායමක් එපා කියලා වැඩ කරන්න පුළුවන් නම් ඒකේ තරම් නෝටබුල් කාරණයක් නෙමෙයි කියලා ඔහු සඳහන් කරනවා. එතකොට මේ සඳහනේ අවශ්‍යතාවය විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ අදහස් වලින් පේනවා. ගම්මන් පිළ මන්ත්‍රීවරයාත් මීට සමාන අදහසක් දරන්නේ. නමුත් පොදුජන පෙරමුණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු රාශියක් මේ සංධානයේ ගොඩනැගීමේ එතරම් අවශ්‍ය නැහැ කියලා ඔවුන්ගේ අදහස තුළ තියෙනවා. එස්.පී. දිසානායක වගේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් බැලුවොත් ඔහු කියන්නේ මේ ඡන්දේ දීම හෝ නොදීම ගොඩනගෙන යන සංධානයට එතරම් ගැටලුවක් නෙවෙයි කියලා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ අදහස කියන්නේ තවමත් අපේ පක්ෂවල ජනාධිපතිවරණ අපේක්ෂකවරු අවසානාත්මකව තීරණය කරලා නැහැ. එවැනි සත්වයක් තුළ තමයි පොදුජන පෙරමුණත් අපේක්ෂකත්වයක් පිළිබඳව කතා කරන්නේ. එතකොට අපිට තියෙන වෙන වෙනම මේ පක්ෂ දෙක ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලින් තමයි නම් විවිධ නම් ජනාධිපතිවරණයට අපි කියන්නේ. නමුත් අවසාන තීරණයක් ගත්තට පස්සේ ඒ තීරණෙත් එක්ක වැඩ කරන්න අපි ලෑස්ති කියලා දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාලේකම්වරයා කියනවා. එතකොට මේ බහුතරයකට මේ සංධානයේ ගොඩනැගීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ අතරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජනතා නිදහස් සංධානයට මොකද්ද මේක ඇතුළේ තියෙන බලය? නිකන් පොදු ජන පෙරමුණේ මගුල් ගෙදරට ගිහිල්ලා ඔහේ වාඩි වෙලා බලන් ඉන්න වගේ එකක් නම් තියෙන්නේ. ඔවුන් කැමති නෑ දශක ගානක් තිස්සේ ගොඩනැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්‍යතාවයට හානියක් වෙනවට, එක්සත් ජනතා නිදහස් සංධානයේ අනන්‍යතාවයට හානියක් වෙනවට යම් ආකාරයකින් එතනදී Tamanටත් යම් බලයක් තියෙනවා කියන එක පෙන්වන්න තමයි මේ තීරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වගේ ක්‍රියාකලාපයකට යමින් හැසිරුණේ. දැන් ඊයේ දවසේ මාධ්‍ය වේදිකාවට ආවට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ යම් ආකාරයකින් වක්‍රාකාරව එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දීමකුත් සිද්ධ වෙනවා මේ තීරණය ඇතුළේ. නමුත් මේ අයවැයට විරුද්ධ නොවීම ඇතුළේ ජනාධිපතිවරයාගේ ප්‍රය ශීර්ෂ කීපයක් තියෙනවා. ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ගොඩනැගුණු ආණ්ඩුවක් මේ දිනුවේ එක්සත් ජාතික පක්ෂයේ නෙමෙයි ජනාධිපතිතුමා තමයි ජනතා වර්මකින් ඉදිරියට තියෙන්නේ. ඉතින් ඔහුත් ප්‍රධානව ගන්න අයවැයකදී මීට විරුද්ධ වෙන්න බැරුව ඇති වගේ අදහසකුත් ඒ ඇතුළේ තිබුණා. ඒ අනුව අපිට පේනවා මේ ගොඩනැගෙන සංධානයේ බිඳ වැටෙනවාට ජ්‍යෙෂ්ඨයින් සහ බොහෝ දෙනෙක් එතරම් කැමැත්තක් නැහැ කියන අදහසක් තමයි අපිට කියන්න තියෙන්නේ.
ඔව් දැන් ඒ අනුව බැලුවහම මනෝජ් ඒ කියන්නේ පාටලි චම්පිකා අමාත්‍යවරයාගේත් වජිර අභිවර්ධන අමාත්‍යවරයාගේත් අමාත්‍යංශවලට අයත් වැය ශීර්ෂය පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස ප්‍රමුඛත්වයෙන් ඒ දියත් කරපු ක්‍රියාදාමයෙන් ඔවුන් ජයග්‍රහණය කළා පසුගිය සතියේදී මීට කලින් සතියේදී. ඒ කියන්නේ ඔවුන් වැඩේ වරද්දගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔවුන් ජනාධිපතිවරයා බය වෙලා දින්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට එක්සත් ජාතික පෙරමුණ රජය පක්ෂව ඡන්දය ලබා නොදේවි කියලා. ඒ හින්දාද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම මෙහෙම ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීම සඳහා.
හැබැයි මේක ඔවුන් ඉදිරිපත් කරන මතයක්. නමුත් බැලු බැලමට ඊට වඩා මේ ගොඩනැගෙන සම්ධානයේ Tamanට තියෙන තැන පිළිබඳ ප්‍රශ්නයක් කියලා තමයි බැලු බැලමට පේන්නේ. ඔවුන් මාධ්‍ය ඉදිරියේ සහ ජනතාව ඉදිරියේ කියන කතාව තමයි ඒ කාරණේ. ජනාධිපතිතුමාගේ ක්‍රය ශීර්ෂ කීපයක් තියෙනවානි කියන එක. නමුත් අපි දකිනවා සභා නායකතුමා, අග්‍රාමාත්‍යතුමා ඒ ඇතුළු කිසි කෙනෙක් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජයට පත් කිරීමේ උවමනාවක් තිබුණේ නැහැ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා කැබිනට් පත්වීමක් හෝ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමේ ජනාධිපතිවරයාගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ අනුව වැය ශීර්ෂ පරාජයට පත් කරයි කියන පේන්නේ ජේෂ්ඨ දේශපාලනඥයෝ දේශපාලන නුවණක් එක්ක වැඩ කරනවා අපිට පේනවා. පසුබිම් මන්ත්‍රීවරුන් බෙදීමක් අවශ්‍යයි කියලා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේදී පාර්ලිමේන්තුවේ සභාවට කරත් එකලම් අග්‍රාමාත්‍යවරයා සභා නායකවරයා ඒ තීරණය ප්‍රතික්ෂේප කරන හැම බෙදීමක් අවශ්‍ය නැහැ කියලා වුන් සඳහන් කරනවා. එතකොට මේ ඉදිරියට ගැටුම් ඇති නොකරගෙන ඉදිරි කාලේ කොහොමද වැඩ කරන්න කියන එක පිළිබඳව ජේෂ්ඨයින්ගේ අදහසක් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය පත් කරන්න උත්සාහයක් නැහැ. ඇත්තටම මේ ගොඩනැගෙන යන සම්දානේ පොදුජන පෙරමුණ වටා ගොනුවීම යම් ආකාරයකට ඒ ශක්තියෙන් කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජනතා නිදහස් අන්දර ලබා ගැනීමේ උත්සාහයක් තමයි මේක ඇතුළේ තියෙන්නේ.
දැන් මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් අතර මේ සාකච්ඡා පැවැත්වෙන්නේ පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කරමින් යන්නේ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අභිමතාර්ථය පෙරදැරි කරගෙන. දැන් ඒ අතරතුරදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනුත් අපේක්ෂකවරුන් කීප දෙනෙකුගේ නම් වෙන වෙනමත් කියවෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උත්සාහයත් ඒ සඳහා වටපිට සකසා ගනිමින් සැරසෙන ආකාරයත් මෙහිදී සුළුකොට තැකිය නොහැකි. බොහෝ දෙනෙක් රාජපක්ෂවරුන් අභිමුවට ගිහිල්ලා ඔය යම් යම් අවස්ථාවලදී කෙලින්ම විමසන ප්‍රශ්නේ තමයි ඕක. කොයිතරම් එකම පිළිතුරු ලැබුණත් හැමදාමත්ම අපි දකිනවා එකම ප්‍රශ්නේ අහනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා එනවද? ඔහුගේ දුප්පතිපරිපසු ආවේ මොකද වෙන්නේ? මේ කතාව පිළිබඳව තියෙන උණුසුම එතනින් අපිට පේනවා මැකිලා ගිහිල්ලා නැහැ කියලා. දැන් මොකද්ද මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ සඳහා තියෙන සූදානම මේ වෙනකොට?
ඔව්, ඔහු සූදානම් කියලා ප්‍රසිද්ධියේ එළිය වැඩසටහනකදී කිව්වා. ඒත් එක්කම පහුගිය දිනවල ඔහු ඇමරිකා එක්සත් ජනපදයට ගියේ මේ පුරවැසිභාව ඉවත් කරගන්න කියලා සඳහන් වුණා. දැන් අපිට ආරංචි වෙන අලුත්ම පුවත තමයි පුරවැසිභාව ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් වන ලියකියවිලි ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයටත් බහර දීලා තියෙන්නේ. ගිවුණු සතේ කියන අදහස තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් ඊයේ දිනේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා කියන්නේ අවසානාත්මකව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියලා අපි තාම තීරණය කරලා නැහැ කියලා. එවැනි තත්ත්වයක් ඇතුළේ අපිට පේනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සූදානම් වෙනවා. උදේ ගම්මන් පිළ විමල් වේදවංශ වගේ මන්ත්‍රීවරු ඍජුව සටහන් කරනවා. ජනතාව දිගින් දිගටම ඉල්ලන අපේක්ෂකයා ඔහු. ඔහුට හැරෙන්න විකල්පයක් නැහැ මේ වෙලාවේ කියලා සටහන් කරනවා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාට. කියන්නේ මේ දවස්වල මම රටවටේ යනවා, ජනතාව අතරට යනවා, දේශපාලන රැස්වීම තියෙනවා, ජනතාවගේ අදහස් ලබා ගන්නවා. ජනතාව කියනවනම් අපිට දිනන්න පුළුවන් මේ අපේක්ෂකයාත් එක්ක කියලා. ජනතාවගේ බහුතර ඉල්ලීම තියෙන්නේ අපිට දිනන්න ඕන, අපිට ජනාධිපතිවරණයට යන්න ඕන මේ අපේක්ෂකයාත් එක්ක කියලා. අන්‍යාව තමයි අපි තෝරගන්නේ කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා. නමුත් ඒක අවසාන වශයෙන් ප්‍රකාශයට පත් නොකරපු එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මේක තනියෙන් ගන්න තීරණයක් නෙමෙයි, කණ්ඩායම් පක්ෂයමොත් එක්ක මේක තුල තමයි තීරණය කරන්නේ. ජනාධිපතිවරයාත් එක්කත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා වගේ අදහස් කියවෙනවා. දැන් ඊයේ දිනේ උදෑසන ජයසේකර මන්ත්‍රීවරයාක් කිව්වේ තාමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා නෑ තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගන්නවද නැද්ද කියලා. ඔහු ඒ පිළිබඳව කියනකම් තමයි අපි මේ නම ඉදිරිපත් කරන්නේ. යම් වෙලාවක කණ්ඩායමක් විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා කණ්ඩායම එකතු වෙලා තීරණයක් කරොත් වෙන කෙනෙක් තමයි ඉල්ලන්නේ කියලා එතනින් එහාට ඒ අපේක්ෂාවත් එක්ක ඉදිරියට යන්න ඔහුට සහයෝගය පළ කරන්න සූදානම්. නමුත් ජනාධිපතිතුමා තාම ඉල්ලනවද නැද්ද කියන එක කියලා නැහැ. ඒ අදහස එනකම්, ඒ වචන එනකම් තමයි මේ අපි අපේ අපේක්ෂකෙක් ප්‍රචාරණය කරගෙන ප්‍රවර්ධනය කරගෙන යන්නේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙනුත් කියවෙනවා. ජනතා විමුක්ති පෙරමුණෙන් ලාල්කාන්ත මන්ත්‍රීවරයා පෙරේද දවසේ ඔහු සහභාගි වෙච්ච උත්සවයකදී අදහසක් කියනවා. ඔහු කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාම කැමති වෙන එකක් නැහැ. එතකොට ඔහුවට ගොඩනැගුණු බලය අහිමි වීම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කරොත් සිද්ධ වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් නැහැ ඉදිරිපත් වෙන්න. ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මැතිනිය හිටපු ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරා. අතේ තමයි Tamanට වැඩිපුර තියෙන්නේ කියලා ඔහු අලුත් අදහසක් කරලියට අරගෙන එනවා. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණ මේ දවස්වල උත්සාහ කරන්නේ 20 වෙනි සංශෝධනය හරහා විදායක ජනාධිපතිවරු අහෝසි කරන්න. එතකොට ඔහු 20 දිනුවොත් ජනාධිපති අපේක්ෂකයෙක් පිළිබඳව ගැටලුවක් එන්නේ නැහැ. 20 සම්මත කරගන්න බැරි වුණොත් ජනතා විමුක්ති පෙරමුණ Tamanගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඒක මේ මාසේදී ඔවුන් තීරණය කරනවා කියලා පහුගිය සතියේ සඳහන් කළා. ඕක තමයි ජනාධිපති අපේක්ෂකත්වයේ පිළිබඳව තියෙන කතාබහ දේශපාලන වේදිකාවේ ගත වුණු සතියේ.
ඔව්, ඇත්තටම මේ ජනතා විමුක්ති පෙරමුණේ අදහස ටිකක් අලුත් අදහසක්. මීට කලින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නම ඔය ආකාරයෙන් මේ ජනාධිපතිවරණ අපේක්ෂක ලයිස්තුවට ආවේ නැහැ. නමුත් ඉතින් මේ වගේ තීරණාත්මක අවස්ථාවකදී කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැතිව ජනාධිපති ආරයාවක් වූ පමණින්ම මේ වගේ වූ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවකදී එවැනි පුද්ගලයෙක් ඉදිරිපත් කිරීමේ තියෙන සම්භාවිතාව පිළිබඳවත් සාමාන්‍ය දේශපාලනික විඥානයක් තියෙන පුද්ගලයෙකුට වටහා ගැනීමත් අපහසු වෙන්නේ නැහැ. ඔය අතරතුරේදී තවත් කතාවක් ආරංචි වෙනවා. ලංකාවේ දේශපාලනයේ පසුගිය සතියේ සිදුවුණු විශේෂතා පිළිබඳව කතා බහ කරද්දී සරත් ෆොන්සේකා සහ රංගේ බණ්ඩාර කියන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙන්න යම් කිසි වූ සූදානමක් තියෙනවා කියලා. ඒ සඳහා කටයුතු සැකසෙමින් පවතිනවා යම් යම් ඉල්ලීම් සිදු කරලා තියෙනවා කියලා. ඔබට මොනවද මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු?
ඔව්, රංගේ එනවද කියලා ඇහුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාලගේ ආණ්ඩුවේදී මම නැත්තම් අර දින 52 කෙටිකාලීන ආණ්ඩුවේදී අමාත්‍යවරු බාර දෙන්න. නමුත් රංගේ එතනට ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හදන්න ගිය ආණ්ඩුවට කියන්නේ. එතකොට ඔහුට අමාත්‍යවරයක් ලබා දෙන්න ඕන කියලා එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඉල්ලීමක් තිබුණා. ඒත් එක්කම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා අමාත්‍යවරයක් ලබා ගැනීම සඳහා වන නම් ලයිස්තුවට ඔහුගෙනම ඇතුළත් කරත් ජනාධිපතිවරයා ඊට ලබා දුන්නේ නැහැ. අපි පසුගිය සතියේ වාර්තා කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා අලුත් ආණ්ඩුවට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සහයෝගය පළ කරන්න ඉදිරිපත් වුණු විජිත් විජේමුණිසෝගේ සපේසේනගමගේ ලක්ෂ්මණ සෝනිරත්න එච්.එම්. ෆෞසි කියන මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරු ලබා දෙන්න කියලා ජනාධිපතිවරයාගේ නිල්ලීමක් කළා ගෙවුණු සතියේ කලින් සතියේ. ඊට ජනාධිපතිතුමා ප්‍රතිචාර දැක්වෙන්නේ නැහැ. ඒ ප්‍රතිචාරයත් නොලැබෙන අතරෙම තමයි සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල්වරයාට පාලිතරංග බණ්ඩාර මන්ත්‍රීවරයාට අමාත්‍යවරු ලබා දෙන්න අවශ්‍යයි කියලා ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරලා තියෙන්නේ. කවුරු පත් කරත් මේ අවසානාත්මකව මේ දියුරුම් දීම සිද්ධ වෙන්නේ මේ පත්වීම අනුමත කරන්නේ ජනාධිපතිවරයා. එහෙනම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ගෙවුණු සතියේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු හතර දෙනාට වගේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට පාලිතරංග බණ්ඩාර මන්ත්‍රීවරයාට කැබිනට් නොවන අමාත්‍යවරු ලබා දෙන්න කියලා තමයි ලයින් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ලිපියකින් ඉල්ලීමක් කරලා තියෙන්නේ. නමුත් අර හතරට වගේම මේ දෙකටත් තාම ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය ලැබිලා නැහැ.
පළාත් සභාවල කාලයේ කුතුහීම පිළිබඳව පසුගිය කාලවක වානුවේදී දිගින් දිගටම සාකච්ඡාවට ලක් වුණා. දැන් අපිට වාර්තා වෙනවා මේ මාසේ අග වෙනකොට බස්නාහිර පළාත් සභාවේත් කාලයේ කුතුහන්නට නියමිතයි කියලා. ඒ අනුව බැලුවාම ජනාධිපතිවරණයට කලින් පළාත් සභාව මැතිවරණයේ පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳවත් කතා බහ වුණා. අපි මේ වැඩසටහනින්ම කතා බහ කළා සීමා නිර්ණ කටයුතු වල ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීම සම්බන්ධවත් යම් කතාවක් ඇති වෙමින් තියෙනවා කියලා. දැන් මේ කතා අතරතුරේදී පළාත් සභාවල කාලයේ කුතුහීම සහ පළාත් සභා ඡන්දය ගැන මොනවද දේශපාලනිකව ඇති වෙමින් තියෙන කතා බහ?
ඔව්, පළාත් සභා ඡන්දේ කල් දාන්න එපා කියලා විවිධ පාර්ශ්ව පෞද්ගලිකවත් අධිකරණයට ගිහිල්ලා පළාත් සභා ඡන්දේ කඩමින් පවත්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු පිරිස වගඋත්තර කරුවන් කරමින් පෙත්සම් ඉදිරිපත් කළා. දැනට කල්ලිකුත් වුණු පළාත් සභාවේ පළාත් සභා ඡන්ද පවත්වන්න කියලා මැන්ඩමූ ස්ට්‍රීට් නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාවට නිකුත් කරන්න කියලා පුරවැසියන් ඉල්ලපු පෙත්සම් කිහිපයක් ජුනි 3 වෙනිදාට ඒ සම්බන්ධයෙන් වන යෝජනා සලකා බලන්න අධිකරණය තීරණය කරලා තියෙනවා. එතකොට අර ඔබ කිව්වාගේ පළාත් සභා 6ක නිල කාලය අවසන් වෙලා තියෙනවා. තවත් පළාත් සභා 3ක නිල කාලය ඉදිරි අවසන් වෙන්න නියමිතයි. දකුණු පළාත් සභාවේ නිල කාලය අප්‍රේල් 10 වෙනිදා අවසන් වෙනවා. එතකොට අප්‍රේල් මාසේ 21 වෙනිදා බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අවසන් වෙනවා. ඌව පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් 8 වෙනිදා අවසන් වෙනවා. එතකොට පළාත් 9ම නිල කාලය ඔක්තෝබර් 8 වෙනිදා වෙනකොට අවසන් වෙලා තියෙනවා. ඊට කලින් ඡන්දිනු තිබ්බොත් මේවායේ බලය පැවරෙන්නේ ජනාධිපතිවරයා පත් කරන නියෝජිත ආණ්ඩුකාරවරයාට. විශේෂයෙන් දකුණු පළාත් සභාවේ අප්‍රේල් 10 වෙනිදාත් බස්නාහිර පළාත් සභාවේ අප්‍රේල් 21 වෙනිදාත් මේ නිල කාලය අවසන් වුණාට පස්සේ ඒවයි ආණ්ඩුකාරවරුන්ට තමයි බලතල ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා බස්නාහිර පළාතේ අලුත් ආණ්ඩුකාරවරයා විදියට අසත් සාලි හිටපු මන්ත්‍රීවරයාව පත් කරා. ඒත් එක්කම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහත්මයව තමයි දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට පත් කරේ. අපිට ආරංචි වෙන විදිහට බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අවසන් වෙන කලින් බස්නාහිර ආණ්ඩුකාර ධුරයේත් යම් වෙනසක් සිද්ධ වෙන්න නියමිතයි කියලා සටහනක් තිබෙනවා. ඔබට මතක නම් කොළඹ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ තියෙන ගොඩනැගිල්ලේ විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා සහභාගී වුණා. සහභාගී වෙලා ආණ්ඩුකාර කාර්යාලයටත් ගියා. එහිදී විශේෂ සටහනක් තබන වෙලාවේ කොහොමද ආණ්ඩුකාරතුමා වැඩ කරන්නේ, කොහොමද උදව් කරනවද වගේ අදහසක් ජනාධිපතිතුමා එතන රැස් වෙලා හිටපු අයගෙන් ඇහුවා. එතන ජනාධිපතිතුමා සමග ගිය පිරිස හිටියා, නාගරික මන්ත්‍රීවරු, ඒ ඇතුළු කණ්ඩායම් වලින් ජනාධිපතිතුමා පොදුවේ ඇහුවා ආණ්ඩුකාරතුමා මොකද වැඩ කරන්නේ, උදව් කරනවද කියලා. සමහරු කිව්වා ආණ්ඩුකාරතුමා අපිට උදව් කරනවා කියලා. තවත් කෙනෙක් හඳුනා නොගත්තු කෙනෙක් එතනදී වචනයක් පිට වුණා. අපි දැක්කා පොදුජන පෙරමුණේ කෙනෙක් ආව නම් එතුමා උදව් කරයි වගේ අදහසක් කෙනෙක් කිව්වා. ඒක අනුමත කරමින් ජනාධිපතිතුමා කිව්වේ ඔව් එහෙම එකක් තියෙනව නේද කියලා. ඒ කියන්නේ ජනාධිපතිතුමාටත් ඒ ගැන යම් ආරංචියක් කලින් ගිහිල්ලා තියෙනවා වගේ අදහසක් ජනාධිපතිතුමා නිකුත් කරපු වචනවල තිබුණා. ඉතින් ඒ කතාව ඇතුළේ ඇත්තටම තිබුණා ඔහු පොදුජන පෙරමුණේ අයට වැඩිපුර උදව් කරනවා වගේ අදහසක් එතන තිබුණා. මේ මත පදනම් වෙලා මේ අඳුකර දුරේ වෙනස් කරනවා දු කියන පුංචිගේකුත් මේ ඉවත් කිරීම පිළිබඳව පැතිරෙන ප්‍රවෘත්ති ඇතුලේ යම් ආකාරයකින් ගැබ් වෙලා තියෙනවා.
දේශපාලනික තොරතුරු වලින් මදක් බැහැරුණොත් තවත් විශේෂිත කතාවක් තමයි ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ වඩාත් වැඩියෙන් අවධානයට ලක්වන මේ ඩුබාහිදී අතරංගොඩපත් වුණු ශ්‍රී ලංකාවේ පාතාල නායකයින් සහ මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයන් විටින් විට ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධව වන තොරතුරු සැකකරුවන් කීප දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ අතරතුරේදී මදුෂ්ඨ දැන් මොකද වෙන්න යන්නේ? තාම ආවෙත් නැහැ අතරංගොඩපත් වෙලා හිටිය ගායක අමල් පෙරේරා. මේ වගේ නොයෙකුත් කතා පිළිබඳව අපිට ඇහෙනවා ශ්‍රී ලංකාවෙන්. ජනතාවගෙත් ලොකු උනන්දුවක් තියෙනවා. අලුත්ම තොරතුරු මොනවද මේ සම්බන්ධව?
ඔබ දන්නවා මේ රංගන ශිල්පී රයන් වැන් රෝවන්, ඔහු පසුගිය දවස්වල ඔහුවත් ශ්‍රී ලංකාවට එව්වා. එහිදී ඔහුගෙනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරලා තවදුරටත් රඳවගෙන ප්‍රශ්න කරන්න ඔහුගෙන් නියමිත වෙලා තියෙනවා. ඒකට හේතුව ඔහු පාවිච්චි කරාය කියන මෝටර් රථයක් තුළ තිබිලා ගංජා යම් ප්‍රමාණයක් හොයාගත්ත පසුගිය දවස්වල. ඊට අදාළව තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ. මොකද ඔහු යම් ආකාරයකින් එහිදී පිළි අරගෙන තිබුණා තමන් පාවිච්චි කරන්න යම් ආකාරයෙන් ගංජා ප්‍රමාණයක් තියාගත්තා කියලා. ඒ අනුව ඔහුව වැඩිදුරටත් ප්‍රශ්න කරන්න තියාගත්තා. එහිදී කොහොමද මදුෂ්‍ය හඳුනගන්නේ කියන එකටත් ඔහු උත්තරයක් දීලා තිබුණා. ඔහු කියලා තිබුණේ දවසක් ගායක අමල් පෙරේර සමග ඩුබායි වල පැවැත්වෙන ප්‍රසංගයකට ගිය අවස්ථාවකදී තමයි අමල් පෙරේර මාර්ගයෙන් මදුෂ්‍ය හඳුනගන්න කියලා ඔහු කිව්වා. අර ඔබ කිව්වාගේ මදුෂ්ට මොකද වෙන්නේ කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉදිරි දිනකදී ඔහුවත් පිටුවහල් කරයි, ඔහුත් ලංකාවට එවි. එතකොට ඔහුවත් අඩංගුවට ගන්නත් යම් කණ්ඩායම් සූදානමින් ඉන්නවා කියලා වාර්තා වුණා. ඔය අතරේ තමයි පසුගිය සතියේ තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙන්නේ. ඔහු ඩුබායි රාජ්‍යයේ අධිකරණයෙන් යම් ආකාරයකින් ඉල්ලීමක් කරලා තියෙනවා. ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්න එපා. ඩුබායි වල රැඳී සිටින විශාල ප්‍රමාණයේ වත්කම් තියෙන ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෙක් ඩුබායි වල තමන්. ඒ හින්දා ඩුබායි රාජ්‍යයෙන් තමන් වරදි කරා කියලා තමන්ට යම් ආකාරයේ චෝදනාවකුත් නැහැ. ඒ හින්දා ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්න එපා කියලා ඒ රට ඩුබායි අධිකරණයෙන් මදුෂ් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් කෙසේ වෙතත් අපි දැක්කා විදේශ අමාත්‍යවරයා ඩුබායි බලා පිටත් වෙලා තිබෙනවා මදුෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්. අපි ගිය සතියේත් මේ වැඩසටහනෙන් සාකච්ඡා කරා. යම් රටවල් එක්ක උදර්පණ නීතිය ක්‍රියාත්මක වුණත් උදර්පණ නීතිය ක්‍රියාත්මක කරන රටවලුත් සිරකරුවන් ගෙන්වා ගැනීමේදී යම් ගැටලු තියෙනවා. ඊට වඩා හොඳම ක්‍රමය තමයි රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගයෙන් එවැනි පුද්ගලයන් ලංකාවට ගෙන්වා ගැනීම කියලා. එවැනි උත්සාහයක් කරන්න විය යුතුයි. විදේශ අමාත්‍යවරයා ඩුබායි ගිහිල්ලා ඉන්නවා මදුෂ් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා. ඒ අතර තමයි ඔහු ඉල්ලීමක් කරලා තියෙන්නේ ඔහු ලංකාවට පිටුවහල් කරන්න එපා කියලා. ඉතින් ජනාධිපතිතුමත් පෞද්ගලික සතිය කියලා තිබුණා මද්‍රව්‍ය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සහ මේ මද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ නවීන තාක්ෂණික උපකරණ ලබා දීමේ අවශ්‍යතාවයක් පිළිබඳවත් කතා වෙලා තිබුණා. ඒ වගේම පසුගිය බදාදා දවසේ රටම එකතු වෙලා බක්මහ දියුරුම ලබා දුන්නා මද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න හැමෝම මද්‍රව්‍ය විරෝධී ප්‍රතිපත්තියක ඉන්නවා කියන අදහසින් මේ දියුරුම ලබා දුන්නා. අපි දැක්ක පසුගිය සතියේ ජනාධිපතිතුමා සඳහන් කරනවා මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්න පුද්ගලයින් මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයින්වත් අත්අඩංගුවට ගන්න යම් ආකාරයකින් නීති සකස් කරනවා කියලා. අපි දන්නවා ලංකාවේදී මේ මත්ද්‍රව්‍ය භාවිතා කරා කියලා යම් කෙනෙක් හඳුනගත්තත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ යම් අඩලූරුකම් තියෙනවා කියලා ගෙවුණු සතියේ සාකච්ඡා කළා. ඒ සඳහා අවශ්‍ය නීති පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරන්න, ඒත් එක්කම මේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන නවීන තාක්ෂණික උපකරණ ලබා දෙන්න යම් සූදානමක් තියෙනවා කියලා සඳහන් කළා. දැන් ඔය අතරේ ජනාධිපතිතුමා කිහිප දෙනෙකුට හෝ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මේ මරණ දඬුවම නියම කරනවා කියලා කිව්වේ. ඒකදී ජනාධිපතිතුමා කිව්වේ දැනටමත් මරණ දඬුවම දෙන්නේ කවදද කියන දිනවකවානු පවා තීන්දුව කරලා තියෙන්නේ. කොහොම වුණත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියන අදහස ඔහු කිව්වා. ඒ වගේම වෙලේසුදා ගේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔහු යම් අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණා. කෙසේ වෙතත් මරණ දඬුවම ඔහුගේ ස්ථිර බව අධිකරණයෙන් අවසාන වශයෙන් පසුගිය සතියේ දැනුම් දුන්නා. මේ වගේ වාතාවරණයක් තමයි මත් ජාවාරම සම්බන්ධ නිසා මත්කුඩු සම්බන්ධයෙන් පසුගිය සතියේ ලංකාවේදී වාර්තා වුණේ.
ඔව්, මත්කුඩු ජාවාරමෙහි නිරත පුද්ගලයන් මරණ දඬුවමට ලක්ුණාට පස්සේ බන්ධනාගාරගතව සිටියදීත් නැවත වතාවක් එම චෝදනාවට ලක්වනවා නම් එම වැරැද්දම කරනවා නම් ඔවුන්ට මරණ දඬුවම ලබා දිය යුතුයි කියලා මීට කලින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා තිබුණා. පසුගිය වතාවේදී ඔබ සඳහන් කරපු ආකාරයට මේ බක්මහ දියුරුමෙන් අනතුරුවත් මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා මේ සම්බන්ධව නැවතත් ඔහුගේ තියෙන උනන්දුව පළ කරමින් අදහස් ප්‍රකාශ කළ හිටියා. මරණීය දඬුවම ලබා දීම සඳහා දිනවකවානුවත් මේ වෙනකොට තීරණය කළා හමාරයි කියලා මෙන්න මේ ආකාරයට
මද්‍රව්‍ය විකුණනාය, බෙදාහරිනාය, පාවිච්චි කරනාය මේ සියලු දෙනාම නීතියේ රැහැට අසු කර ගැනීම සඳහා සිංහල අවුරුද්දෙන් පස්සේ යුද නාවික ගුවන් STF පොලිස් මේ සියලු අංශව මීට කලින් ක්‍රියාත්මක නොවූ පුළුල් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ත්‍රිවිධ හමුදා පොලිසිය සහ STFA ආයතන දැනට තියෙන සැලසුම් අනුව ලංකාවේ මේ නීති විරෝධී මන්ත්‍රව අවුරුදු දෙකක කාලයක් තුළ සම්පූර්ණ රටින් අතුගාදාමන් පුළුවන් කියන ඒගොල්ල තීන්දුවකට ඇවිත් තිබෙනවා. මර්ධනය කියන කාරණාවේදී දඬුවම් දීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ රටේ මරණීය දඬනය නීතිගත වෙලා තිබෙනවා, සහතික වෙලා තිබෙනවා. ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ක්‍රියාත්මක නොවීම තමයි මේ රටේ අපරාධ පාතාල නීති විරෝධී මන්ත්‍රව වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි දිනවලදී මරණීය දඬනය ක්‍රියාත්මක කිරීමත් කරනවා. ඒ සම්බන්ධයෙන් නාමලේඛනත් මේ වෙනකල් පිළියෙල කළ අවසානයි. දිනෙත් අපි තීන්දුව කරලා ඉවරයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුළ ඒ කටයුත්ත කරන්න.
විදේශගතව සිටින ප්‍රජාවටත් වැදගත් වෙන කාරණයක් කෙරෙහි මගේ අවධානය යොමු වෙන අද දවසේ සාකච්ඡාවේ අවසන් කතාව විදිහට අපි දන්නවා මේ සිංහල අලුත් අවුරුදු කාලයේ බොහෝ දෙනෙක් ලංකාවට යනවා, ඥාති හිත මිත්‍රාදීන් එක්ක කල්ගත කරනවා. හැබැයි ලංකාවට ගියාම බොහෝ දෙනෙක් උනන්දු වෙනවා තමන් කැමති ස්ථානවලට සංචාරය කරන්න, ඥාති හිත මිත්‍රාදීන් බලන්න යන්න, කුලී පදනම් මත හෝ වාහනයක් රැගෙන නැත්නම් තමන්ගේ වාහන පදවාගෙන මේ රියදාවණියේ දෙන්න. මේ වෙනකොට මාර්ග නීති සම්බන්ධව දඩ වැඩි කිරීමක් සහ මාර්ග නීතිවල යම් යම් සංශෝධන කිහිපයක් පිළිබඳවත් ලංකාවෙන් වාර්තා වෙනවා. විදේශගතව සිටින පිරිස් ලංකාවට යනකොට මේ අලුත් නීති පිළිබඳවත් දැනුවත්ව සිටීම වැදගත් කියලා මා විශ්වාස කරනවා. මොනවද මේ සංශෝධනය වුණු මාර්ග නීති සහ වැඩි වුණු දඩ?
ඔව්, දැන් ඇතැම් මාර්ග විනය කඩකිරීම සම්බන්ධයෙන් මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් වන අවම දඩේ රුපියල් 25,000ක් කරලා ගැසට් නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා. ඒ යටතේ වෙන පළමු වරද වෙන්නේ රියදුරු බලපත්‍රයක් නැතුව රියදාවණය කරන එක. දැනට ඒ සඳහා වෙන දඩේ රුපියල් 3,000 ඉඳලා 10,000 දක්වා තියෙන්නේ. ඒ දඩේ රුපියල් 25,000 වෙන රුපියල් 50,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සීමාව ඇතුළේ 25,000 50,000 අතරේ දඩ නියම කරන්න පුළුවන් රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහන පැදවුවොත්. ඒත් එක්කම රියදුරු බලපත්‍රයක් නැති අය සේවා නියුක්තියේ යෙදවීමත් වරදක් කරලා තිබෙනවා. ඒ දඩේ මීට කලින් රුපියල් 4,000 ඉඳලා 12,000 වෙනකම් තිබුණේ. අලුත් තීරණයත් එක්ක ඒ දඩේ රුපියල් 25,000 ඉඳලා 50,000 වෙනකම් වැඩි වෙනවා. ඒත් එක්කම මත්පැන් හරි මත්ද්‍රව්‍ය හරි පාවිච්චි කරලා රියදාවණය කරන එක තවත් වරදක්. ඒ වරදට රුපියල් 25,000 ඉඳලා රුපියල් 30,000 දක්වා දඩයක් හරි මාස 3කට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් හරි රියදුරු බලපත්‍රය මාස 12කට වැඩි කාලයක් සඳහා අත්විටුවීමක් කරන්න පුළුවන්. ඒ වගේම එකවර බන්ධනාගාරගත කිරීම සහ මාස 12කට වැඩි කාලයක් බලපත්‍රය අත්විටුවීම කියන දඬුවම් දෙකම එකවර ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. මූල්‍ය මේ වශයෙන් මේ දඩේ රුපියල් 25,000 ඉඳලා 30,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒත් එක්කම මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරලා රියපදවල මරණයක් සිද්ධ කරොතින් ඒ දඩේ රුපියල් 100,000 ඉඳලා 150,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඊට අමතරව වසර 2 ඉඳලා වසර 10ක් දක්වා බන්ධනාගාරගත කිරීමක් හරි රියදුරු බලපත්‍රය අවලංගු කිරීමක් හරි කරන්න පුළුවන්. ඊට අමතරව බරපතල තුවාල සිදු කිරීමකදී රුපියල් 50,000 ඉඳලා රුපියල් 100,000 දක්වා දඩයක් නියම කරන්න පුළුවන්. ඊට අමතරව අවුරුදු 5කට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. සුළු තුවාල සිදු කිරීමකදී රුපියල් 30,000 ඉඳලා රුපියල් 50,000 දක්වා දඩයක් හරි වසරකට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමක් කරන්න පුළුවන්. දුම්රිය මාර්ග හරහා අපරීක්ෂාකාරී ලෙස මෝටර් රථ ධාවනය කිරීම කියන වරදට අලුත් තීරණයට අනුව දඩේ රුපියල් 25,000 ඉඳලා රුපියල් 50,000 දක්වා වෙනවා. ඊට අමතරව මාස 6 ඉඳලා මාස 12ක කාලයකට රියදුරු බලපත්‍රය අත්හිටුවීමකුත් ඒ හරහා සිද්ධ කරන්න පුළුවන්. වලංගු රක්ෂණාවරණයක් නැතුව රියදාවණය කිරීමේ වරදට රුපියල් 25,000 ඉඳලා රුපියල් 50,000 දක්වා දඩයක් නියම කරන්න පුළුවන්. මාසයකට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් හරි මේ දඬුවම් දෙකම හරි සමහර විට ලැබෙන්න පුළුවන්කම තියෙනවා. අධික වේගයෙන් වාහන ධාවනය කිරීමේ වරදට උපරිම වේග සීමාව අනුව කොටස් 4කට බෙදලා දඩ නියම කෙරෙනවා. ඒ සඳහා වෙන දඩේ රුපියල් 3,000 ඉඳලා රුපියල් 25,000 දක්වා ස්ථානීය දඩ නියම කරන්නත් පුළුවන්කම තියෙනවා කියලා වාර්තා වෙනවා. අවසාන වශයෙන් වමෙන් ඉස්සර කිරීම කියන වරදට රුපියල් 2,500 ඉඳලා රුපියල් 25,000 දක්වා දඩ නියම කරන්න පුළුවන්කම තියෙනවා. ඔය වරදවල් 7ට අලුත් දඩ වැඩි වෙලා තියෙනවා රුපියල් 25,000 ඉඳලා ඉහළට. ඒ හින්දා රියදාවණය කරද්දී ලංකාවේදී අලුත් නීති යටතේ ටිකක් පරිස්සම් වෙන්න ඉස්සර වගේ රුපියල් 3,000 5,000 දඩ නෙමෙයි 25,000 මෙහා දඩ තමයි නියම කිරීමක් කරන්න පුළුවන්කම තියෙන්නේ.
අපේ හදි පිරිස්සුතිය ඔබට පළවෙනවා මනෝජ්. මේ සතියේදීත් පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් තත්ත්වය අපිට සමීප කිරීම පිළිබඳව, එහෙමනම් අපි සුපුරුදු ලෙසින් හමුවන්නේ ලැබෙන සතියේ සඳුදායි නැවත වතාවක්. එතෙක් ඔබට ආයුබෝවන්.
SBS සිංහල ගුවන්විදුලියට සමන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන්ඩිමාන් හරහා පසුව සමන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලි භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
sbs.com.au